මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුගේ සීලය සමාදන් නමස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ භගන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ භගන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ භගන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නෛදං අනයේන ජීවිතං නාහාරෝ හදයස්ස සන්තිකෝ ආහාරං පිටිකෝ සමුස්සයෝ ඉති දිස්වාන චරාමි හේසනං. පංකෝතිහිනං ආවේදයුං යායං වන්දන පූජනා කුලේසු, සුඛමං සල්ලං දුරුබ්බහං සක්කාරෝ කාපුරිසේන දුඤ්ජෝති. සදහවත් පින්වතුනි, සිංහනාදය අනිකුත් සියලුම සතුන්ගේ නාද පසුබස්වන අභීත වික්‍රමාන්විත නාදයක්. ශාක්‍යසිංහ වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්ම දේශනාව සිංහනාදයකට සමාන කළා. ඒ වගේම තමන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලාට උපදෙස් දී වදාලා අන්‍ය තීර්ථකයන් පසුබස්වන සිංහනාද පවත්වන්න කියලා. ඒ අනුව සිංහනාද පැවැත්වූ සංඝයා වහන්සේලා අතරින් භික්‍ෂූන් වහන්සේලා අතරින් ඒත දග්‍ර තනතුර ලබාගත්තේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ. තේරගාථාතර උන්වහන්සේ වදාළ හැටියට දැක්වෙන ගාථා දෙකක් තමයි අපි මාතෘකා හැටියට අද තබා ගත්තේ. අපදාන පාලියේ දැක්වෙන ආකාරයට මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට සිංහනාධිකයින් අතර ඒතදග්‍ර තනතුර ලබන්න හේතු වුණේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සිංහරාජයෙක්ව ඉපදිලා තමන්ගේ ළෙනට ඇතුල් වෙලා නිරෝධ සමාපත්තියට වැඩ හිටි ඒ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ පියුමක් පූජ කරලා සිංහනාද පැවැත් වූ කුසලයෙන් ඒ විදිහටයි සඳහන් වෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලයේදී උන්වහන්සේ කොසඹෑ නුවර උදේනි රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුත්‍රයෙක් හැටියට ඉපදිලා භාරද්වාජ නමින් හැඳින්වුණා. තරුණ වයසට පත් වෙලා අනිකුත් බ්‍රාහ්මණ මානවිකින්ට වේද ආදී ශාස්ත්‍රය ඉගැන්නුවා. නමුත් යම් දුර්වලකමක් තිබුණා. ආහාර තෘෂ්ණාව නිසා සීමාන්තිකව ආහාර ගැනීමේ දුර්වලකම තිබුණා. ඒක නිසා ඒ ශිෂ්‍යයින්ගේ අප්‍රසාදයට ලක් වුණා කියලා කියනවා. පසු අවස්ථාවක මේ භාරද්වාජ බ්‍රාහ්මණයා රජගහ නුවරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේලාටත් ඉපදිලා තියෙන මේ ලාභ සත්කාර ඒව දැකලා ශාසනේ මහාන වෙලා ඒත් අර ආහාර වලට තියෙන ලොල් බව නිසා පින්ඩෝල නමින් හැඳින්විලා ඒ කියපු දුර්වලකම බලපෑවා කලක් යනකම්. නමුත් ක්‍රමක්‍රමෙන් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා වලට නතු වෙලා දැඩිව ආරණ්‍යක පිණ්ඩපාතික ආදී ඒ දුතංග පුරුදු කරමින් අල්පේච්ඡතාව සන්තුෂ්ඨිතා ගුණ ඇති කරගෙන අර කියාපු දුර්වලතාව ජය අරගෙන විදර්ශනා වඩලා අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. පත් වෙලා උන්වහන්සේ දැන් ඔය රහතන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙන රහත් වුණාට පස්සේ තමන්ගේ රහත් බව ප්‍රකාශ කරන සමහරට බුදුරජාණන් වහන්සේ ළඟ ඒ වගේම බුදුරජාණන් වහන්සේ ළඟ ඒ රහත් බව ප්‍රකාශ කළ වගේම සංඝයා වහන්සේලාට පැවරුවා යම් කෙනෙකුට ලෝකෝත්තර මාර්ගය පිළිබඳව හෝ ඵලය පිළිබඳව හෝ සැකයක් ඇත්නම් මගෙන් විචාරන්න කියලා. අන්න එහි මේ සිංහනාද පැවැත් වූ නිසා ඒ විදිහේ චරිතාංගය නිසා බුදුරජාණන් වහන්සේ සිංහනාධික භික්ෂුන් වහන්සේලා අතර ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා අතර ඒත දඩල තනතුර පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට දුන්න බව සඳහන් වෙනවා. ඉතින් මේ ගාථා දෙක දේශනා කරන්න හේතු වුණු අවස්ථාව හැටියට පොතපතේ දැක්වෙන්නේ මෙහෙමයි. මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ගිහි කාලයේ ඇසුරු කළ මසුරු මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙකුට අනුකම්පාවෙන් මේ ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක දාන කතාවෙන් බණ කිව්වා. ඒ මසුරු බමුණ හිතුවා මගේ මේ ධනය විනාශ කරන්න මේ බණ කියනවා කියලා. එහෙම හිත නරක් කරගෙන නමුත් පැවරුවා මම ඔබට එක බතක් දෙනවා කියලා. එක දාන වෙලක් දෙනවා කියලා. එතකොට බින්දුවල බහරජෝ ස්වාමීන් වහන්සේ කිව්වා මට නෙවෙයි සංඝයාට එක දෙන්න කියලා. එතකොට මේ බමුණ හිතුවා දැන් පේනවනේ දැන් මේ Tamanට විතරක් නෙවෙයි අනිත් විශාල පිරිසකට දන් දෙන්න මා යොමු කරනවා කියලා. හිත එතනත් නරක් කරගත්තා. නමුත් මෙතන කියවෙන හැටියට පසු අවස්ථාවක පසුදා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සංඝගත දක්ෂිණාවක ආනිසංස ප්‍රකාශ කරනකොට අහලා ඒක අහලා ඒ අප්‍රසාදය ඉවත් කළා කියනවා. ඒ වගේම බින්දුවල භාජ ස්වාමීන් වහන්සේ මේ බමුණට තමන් එහෙම අදහසකින් නොකියු බව පෙන්වන්න මෙන්න මේ ඒ දේශනා නොකළ බව පෙන්වන්න මේ ගාථා දෙක වදාලා. මොනවද දැන් අර අපි කිව්වේ නහිදං අනයේන ජීවිතං නාහාරෝ හදයස්ස සන්තිකෝ ආහාරට්ඨිතිකෝ සමුස්සයෝ ඉති දිස්වාන චරාමි ඒසනං පංකෝතිහිනං අවේදයුං යායන් වන්දෙන පූජනා කුලේසු සුඛමං සල්ලං දුරුබ්බං සක්කාරෝ කාපුරිසේන දුජ්ජහෝ. එන මේ ගාථා දෙක වදාලා මේකෙන් මේ කෙටියෙන් අදහස ඉස්සලා කියමු. නහිදං අනයේන ජීවිතං මා මේ ගත කරන පැවිදි ජීවිතය වැරදි විදියට මිත්‍යා ආජීව වශයෙන් ඒ ප්‍රත්‍ය සෙවීමට සෙවෙන ක්‍රම අනුගමනය කරන එකක් නොවේ කියන එකයි. අනාය කියලා කියන්නේ න්‍යායානුකූල නොවන ක්‍රම වලින් මම මේ ජීවිතය ගෙන යනවා නොවේ. එහෙම හිතන්න එපා කියන එකයි. නැහිදන් අනායන ජීවිතං නාහාරෝ හදය සන්තිකෝ ආහාරය මගේ හෘදයට සමීප නෑ. කීපාර්ථයකින් ගන්න පුළුවන් ආහාරය හෘදයට සමීප දෙයක් නෙවෙයි. ඊළඟට ආහාරට්ඨිතිකෝ සමුස්සයෝ, නමුත් මේ සමුස්සය කියලා කියන්නේ මේ ශරීරය, මේ ස්කන්ධ කූඩුව, මේ පංචස්කන්ධය, එහෙම නැත්නම් මේ රූපස්කන්ධය, මේක ආහාරට්ඨිතිකෝ, ආහාර නිසා පවතින එකක්. ඉතිදිස්වානන්නේ කාරණේ ගැන සැලකලා චරාමි ඒසන පින්ඩ පාතේ සෙවීමේ මම හැසිරෙනවා. ඊළඟට කියන්නේ පංකෝති හිනං අවේදයුන් යායන් වන්දන පූජනා කුලේසු සුකමං සල්ලං දුරුබ්බහං. ඒ කියන්නේ බුද්ධ ආදීයේ නුවණැත්තෝ ගිහි ගෙවල් වලින් ලැබෙන වන්දන පූජා ආදිය, ඇඳුම් පිඳුම් ආදිය මඩ වගුරකැයිද, ඒ වගේම උදුරා දැමීමට අපහසු උලකැයිද කියත්. ඊළඟට කියනවා සත්කාරෝ කාපුරිසේන දුජ්ජහෝ. සත්කාරය, ලාභ සත්කාරය කාපුරිස කියලා කියන්නේ අසත්පුරුෂයා විසින් අතහැරීමට අපහසුය කියලා අන්නෝය අදහසයි ඒ ගාථා දෙකේ තියෙන්නේ. නමුත් මේ ගාථා අපි ගැඹුරින් විග්‍රහ කරනවා නම් හුඟක් කාරණා මතු කරගන්න පුළුවන්. දැන් මේ කිව්වේ මිත්‍යා ආජීවයේ කියන එකෙන්ට අහු නොවන විදියට වෙන්න ඕන. ඒ හින්දෝල බහරද්වාජ ස්වාමීන් වහන්සේ අර මසුරු බමුණාට බණ කිව්ව අවස්ථාවේ, ඒ බමුණා මගෙන් මේ යමක් බලාපොරොත්තු වෙන දේශනා කරනවා කියලා හිතලා මම ඔබට එක බතක් දෙනවා කිව්වහම ඒක මට දෙන්න එපා සංඝයාට කියලා පැවරුවේ. ඒක ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒක ඒ වටිනා ගුණයක්. ඊළඟට ඒ මිත්‍යා ආජීවය කියලා කියන වැරදි විදිහට ප්‍රත්‍ය සෙවීමේ ස්ථිරිත තමා තුළ නැති බව පෙන්වන්නයි ඒක ප්‍රකාශ කළේ. ඊළඟට නාහාරෝ හදයස්ස සන්තිකෝ, ආහාරයේ හෘදයට සමීප දෙයක් නොවේ කියන කියමන තුළ වටිනා කාරණා රාශියක් අඩංගු වෙනවා. දැන් තේරගාතා ආදියෙත් ඒ වගේම බුදුරජාන් වහන්සේත් මේ ආහාරය ගැන මහා පුදුම විදියට ගැඹුරින් දේශනා කරලා තියෙනවා. විශේෂයෙන්ම රසතෘෂ්ණාව ගැන, රසතෘෂ්ණාව ගැන කියවෙන තේරගාතා ආදියේ රසතණ්හාය ගදිතෝ හදයන් නාව බුද්ධති. අන්න එතනත් හෘදය ගැන කියවෙනවා. රසතණ්හාය ගදිතෝ, රසතෘෂ්ණාවට ගිජුණු තැනැත්තා හෘදය අවදි කරවන්නේ නැහැ. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධය නිවනට අවදි කරවන්නේ නැහැ. ඒ වගේම රසේසු අනුගිද්දස්ස ඥානේ නරමති මනෝ, ඒ තේරගාථාවල තියෙනවා. රසයන් පිළිබඳව ඍජුකම ඇති තැනැත්තාගේ හිත ධානයන් පිළිබඳව අලුම් කරන්නේ නැහැ කියලා ඔන්නය. ඒ රසගෙහිදී රස තෘෂ්ණාව ඇති දෝෂ. ඒ වගේම මේ ආහාර තෘෂ්ණාව සත්වයා තුල තියෙන ප්‍රබල බලවේගයක්. ඒ වගේම අර දැන් මේ පින්ඩෝල බහරාජාවද සාන්නහසට තියුණා වගේ ආහාරය පමණට වැඩි ආහාර ගැනීම, පමණ දෙන ආහාර නොගැනීම කියන මේ දුර්වලකම නැති කරන්න බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තිනවා. උන්වහන්සේට පමණක් මේ සංඝයා වහන්සේලා වෙනුවෙන් එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, කෙසේද මහණෙනි කෙනෙක් මත්තඤ්ඤු ආහාරය පිළිබඳව පමණ දෙන වළඳන්නෙක් වෙන්නේ කියලා. එතෙන්දී මහ පුදුම විදිහ උපමා බුදුරජාණන් වහන්සේ දෙන්නේ, ප්‍රකාශ කරනවා මහණෙනි යම්සේ පුරුෂයෙක් තමගේ ශරීරයේ තියෙන වණයක්, තුවාලයක්, ඒක ඒ තුවාලේ හොඳ වෙන තුරු අයම් කිසි ආලෝපයක් ගන්න වගේ අන්නේ විදිහට හිතාගෙන බෙහෙතක් හැටියට හිතාගෙන ආහාර ගන්න කියලා. ඒක උපමාවක්. තව උපමාවක් දෙනවා, යම් කිසි කෙනෙක් ඒ වාහනයකින්, ඒ කාලේ තිබුණ ඔය කරත්තයක් මේ දෙකින් රථයකින් යම් කිසි බරක් ගෙන යනකොට ඒ රථේ ඔය අලවංගුව රෝදෙට හැපෙන තැන, ඔය බොස් ගෙඩිය කියලා කියන්නේ අන්නේ බඳු තැන්වල ඔය යම් කිසි ලිහිසි තෙලක් වැනි තෙලක් යොදනනේ, අන්නේ තෙල යොදන්න වගේ හිතාගෙන ආහාර ගන්න කියලා. කියන්නේ මේ ශරීර කූඩුව නිවන් කරා ගෙන යන, මේ පංචස්කන්ධ භාරය නිවන් කරා ගෙන යන ගමනේදී මේ ආහාරය අර රෝධය කරකැවෙන උපකාර වෙන තෙල් හැටියට පාවිච්චි කරන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය නාලක ස්වාමීන් වහන්සේට අදාළ අවස්ථාවක් තිබෙනවා රසය පිළිබඳව. කුරධාරූපමෝ භව කියලා, ඒ කියන්නේ කුරධාරා කියලා කියන්නේ දැලිපිහිය තලය, දැලිපිහියේ මුවහත. එතකොට එතන මේ උපමාව මහ පුදුම විදිහ උපමාවක්. ඒක තවත් තැන්වල විදිහට සඳහන් වෙනවා. දැන් දැලිපිහියක මුවහතේ මීපැණි ගාලා තියෙනවා. එතකොට මීපැණි අනුභව කරන්න ඕන නම් දිව පරිස්සම් කරගෙන පාය කරන්. ඒ තරම් මහ සංවේගය නෙමෙයි ඒවා බුදුහාමුදුරු කියලා තියෙන්නේ. ඒ රස තෘෂ්ණාවෙන් හිත ආරක්ෂා කර ගැනීමට අන්න අර උපමාව හිතට නගා ගන්නේ. කුරන්ව මදුනාලික්ක. දැලිපිහියක මුවහතේ ගාපු මීපැණි කොච්චර පරිස්සමින්ද දිව ගන්න ඕනේ, දිව කපා ගන්න නැතුව. ඉතින් ඒක කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න එහෙම හිතන්නේ මේ සංසාර කාන්තාරයෙන් ඈතර වීම සඳහා පමණක් අර රතිහෙකට තෙල් වේදන්න වගේ ආහාර අනුභව කරන්න කියලා. ඔන්න ඊළඟට මේ බොහෝ දින අහලත් ඇති යම් යම් ප්‍රමාණයට මහා පුදුම විදියේ බරපතලම සංවේගය උපදවන විදියේ උපමාවක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ආහාරය හද කම්පා කරන එකක් කියලා අදහස දෙන්න එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාමතල කියනවා, නිකන් දිග කතන්තරයක් කියනවා වගේ උපමා කතාවක් කියනවා, මහණෙනි මොන්නේ යම්සේ අඹ සැමිත දෙනෙක් තමාගේ එකම ප්‍රියමනාප පුතත් එක්ක දීර්ඝ කාන්තාර මාර්ගයක යන්න සූදානම් වෙනවා, යන්න පටන් ගන්නවා. සුළු මගට බතක් එහෙම නැත්නම් මාර්ගෝපකරණ වශයෙන් යම්කිසි සුළු ආහාර කොටසක් අරගෙන කාන්තාරයේ තරම දුර යනකොට අර ආහාරය ඉවර වුණා. එතකොට මේ අඹුසැණි දෙමින කල්පනා කරනවා, දැන් අපිට මේ ආහාර ටික ඉවරයි, තව හුඟක් දුර යන්න තියෙනවා. අපි තුන් දෙනාම මැරෙනවට වැඩිය හොඳයි. අපි මේ දරුවා මරලා මේකෙන් ධන මසුත් කටු මසුත් වෙන් කරගෙන ඒවා අනුභව කරමින් අපි කාන්තාරයේ යමු කියලා මේ අඹුසැමි දෙදෙනා අර තමන්ගේ ප්‍රියමනාප පුතා මරලා ඒ මස් වලින් අර වේල වගේ එහෙම හදාගෙන ඒ කාන්තාර මාර්ගයේ යනවා. කොහොම කියලා බුදුරජාණන් වහන්සේ අහනවා, ඒ යන්නේ කොහොමද, අර ආහාර අනුභව කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒක මහා සංවේදී විදියට ප්‍රකාශ කරනවා. පපුය අද්ගසමින් කෝ අපේ එකම පුතා, කෝ අපේ එකම පුතා කියලා බපුය අද්ගසමින් මේ ආහාරය ගන්න. එතකොට ආන බුදුරජාණන් වහන්සේ මහණෙනි, ඒ අඹුසැමි දෙදෙනා අර තමාගේ එකම පුතාගේ මස් අනුභව කරන්නේ ක්‍රීඩා සඳහාද, දවාය විනෝදයටද, එහෙම නැත්නම් ශරීර මදේ වඩා ගන්නද, එහෙම නැත්නම් ශරීරය අලංකාර කරගන්නද, පැහැපත් කරගන්නද? ඒ එකකට නැති කියලා ඉතින් සංඝයා වහන්සේ ප්‍රකාශ කරනවා. අර හුදෙක් මේ කාන්තාරයෙන් ඈතර වීම සඳහා නොවේද? සංඝයා වහන්සේලා එසේම සාමි කියනවා. අන්න එහෙම මහණෙනි, මේ ආහාරය අනුභව කරන්න මේ සංසාර කාන්තාරයෙන් ඈතර වීම සඳහා කියලා. ඉතින් මෙතනින් අර හද කම්පා කරන අන්දමේ මහ පුදුම අන්දමේ උපමා බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. අවාසනාවකට වගේ අටුවාචාරින් වහන්සේලා ඉතාමත්ම අවිචාරවත් අන්දමින් අර අමුතු ප්‍රපංචයක් මේ කතාවට එකතු කරලා ඒ කතාවේ අර සංවේගජනක පැත්ත අඩු කරලා තියෙනවා. දැන් බොහෝ දිනාට කියවන්න ලැබෙන්නේ ওই විනය සංග්‍රහ ගන්තවල ඔන්න ඒ කියාවු අටුවා හැල්ල. මොකද්ද ඒගොල්ලෝ කියන්නේ? මෙහෙම අටුවාචාරින් වහන්සේලා පෙන්නන්නේ, අර අඹුසැමි දෙදෙනා අර ආහාර ටික ඉවරුනහම ඒ ගහක් යට ඉඳගෙන ඊළඟට සාකච්ඡාවට පටන් ගන්නවා. ස්වාමි පුරුෂයා කියනවා අර භාර්යාවට, මේ මාව මරලා ඔය දෙන්න යන්න කියලා. භාර්යාව කියනවා, මාව මරලා ඔය දෙන්න යන්න කියලා. ඉතින් ඒක හරියට කෙරෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන ඊට පස්සේ මේ කියනවා, ඔන්න මව අර දරුවා යවනවා පියා ළඟට, අනේ මට නම් මරන්න බෑ ඔයා මරන්න කියලා. පියා එවනවා මව ළඟට, මටත් මරන්න බෑ කියලා. ඔහොමම යන අතරේ අර දරුවා වෙහෙස වෙලා අර එහාට මෙහාට යාමෙන් වෙහෙස වෙලා ඉබේම මැරුණා. ඉබේම මැරුණා මේ අම්මල තාත්තල මස් කෑවා. කොයිතරම් අඥාන වැඩක්ද බුද්ධ දේශිතේ වටිනා උපමාවේ අර්ථය තේරුම් නොගෙන ඒ අර අවිහිංසාවාදී විදියට මේ කතාව සකස් කරන්න ගියා. ඒක තුල අර බුදුරජාණන් වහන්සේ දීපු ගැඹුරු අර්ථයටපත් වුණා. දැන් බොහෝ ග්‍රන්ථවල තියෙන්නේ ඔන්න ඔය කියාපු අටුවාවෙන් ආරූඪ කරපු අර්ථය. නමුත් අර බුදුරජාණන් වහන්සේගේ වචනේ තියෙන කොයි තරම් ගැඹුරු එකක්ද එතන? එතන අර ප්‍රාණඝාතයට අනුබල දීමක් නෙවෙයි. නමුත් මේ සංසාර තත්ත්වය එතන බුදුරජාණන් පෙන්නුම් කරේ. දැන් සමහර විට මේ පින්නතුන් හිතන්න පුළුවන් මේක මේ මාංශාහාරයට එල්ල කරපු ප්‍රහාරයක් කියලා බුදුරජාණන් වහන්සේ. නැහැ පින්නතුනි, හිතලා බලන්න නිර්මාංශාහාරය ගැන. මේ අපේ බත්පතේ තියෙන බත් ඇටයකට කතා කරන්න පුළුවන් නම්, මේ බත් ඇටයකට කතා කරන්න පුළුවන් නම් කියාවේ ඒත් හද කම්පා කරන අන්දමේ මේ කතාවක්. කොයිතරම් ලේ කඳුළු මැද්දෙන්ද මේ බත් ඇටේ උපන්නේ කියලා බත් ඇටේ කියා. අන්න එතකොට මේක සමස්තයක් වශයෙන් මාංශ නිර්මාංශ කතාවක් නෑ, සමස්තයක් වශයෙන් සත්‍යාගේ ආහාරය. ඇත්ත වශයෙන් මේ උපමාව යොදලා තියෙන්නේ කබලින්කාර ආහාර කියලා කියන ආහාර හතරක් ධර්මයේ දක්වනවා. එයින් මේ කබලින්කාර ආහාර කියලා පිඬු වශයෙන් සත්වයින් අර ජීවිතය පවත්වා ගැනීමට ගන්න ආහාරය ඇති සංවේග ධන තත්ත්වය පෙන්වු කරන්නයි. එතකොට ඒ උපමාව ඒ හැටියෙම ගන්නවා මිසක් ඒකට අර අලුමුතුන් හැඩවැඩ දාන්න යන නරකයි. ඔන්න එතකොට ඒ විදිහට මුදුර නොයෙකුත් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා මේ ආහාරය අර ආහාර තෘෂ්ණාව නැති කරන්නයි මේ නොයෙකුත් උපමා දුන්නේ. අර රස තෘෂ්ණාව පිළිබඳව එහෙම ඒ දීප උපමා අපට තේරුම් ගන්න තියෙන්නේ ඒ තුලින් අර සත්‍යයා තුල තියෙන දැඩි එකක් ආහාරයේ භෝජනයේ මත්තඤ්‍යතා කියලා කියන ආහාරයේ පමණ දැන වැළඳීම කියන ඒ ගුණය නැතිකම නිසා අර පින්ඩෝල බ්‍රාහ්මද්වාජ ස්වාමීන් වහන්සේ වලා වගේ සීමාන්තික ආහාර ගැනීම වැළැක්වීමටත් ඊළඟට ආහාරය තුලින් මේ රසයට මත්වීම රසයට ලොල්වීම තුලින් අර ඒක බුදුරජාණන් වහන්සේ කියනෝ යම් අවස්ථාවක ඒ රස තෘෂ්ණාව ජයගත්තා නම් පංචකාම ගුණය පිළිබඳ ඒක ඇල්ම නැති කරගත්තා වෙනෝ ඊළඟට ඒ ආහාරය හරියට තේරුම් ගත්තා නම් ආහාර තෘෂ්ණාව ඉවත් කළා හරි හරියාකාර තේරුම් ගත්තා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙනම් ආයි මේ ලෝකෙට එන්න ක්ලේශයක් ඉතුරු වෙන්නේ නැතේ ඒ තැනැත්තාගේ අනාගාමි වෙනවා අනාගාමි වෙනවා මොකද අර පංචකාම ගුණිකරාගේ ඒ තුලින් ජය ගන්නවා කියලා ඒ තරම් දුර යන එකක් මෙතකොට මේ අපි මේ ආහාරය ඉතින් අර ඒක ඒ ගැඹුරින් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ ඒකයි අර ඊළඟට නාහාරෝ හදය සම්තිකෝ හෘදයට සමීප දෙයක් නොවේ කියන එක ඕන විදිහට තේරුම් ගන්න පුළුවන් අර කියාපු විදිහට පුළුල් නන්දමින් හෘදය කම්පා කරන විදිහේ ඩයි මේ ආහාරය සකස් වෙලා අප ළඟට ඉන්නේ. එතකොට ඒ කාරණේ තේරුම් ගන්න ඕනේ ඊළඟට නමුත් කාරණේ මේ ඊළඟට කියන කාරණේ මේ ආහාරත් හිතිකෝ සමුස්සයෝ සමුස්සයෝ කියලා කියන්නේ පින්නතුනි මේ ශරීරයේ දිහා බුදුරජාණන් වහන්සේ බැලුවේ මේක නිකන් ගොඩ ගැසුණු දෙයක් හැටියට. සමුස්සය කියන වචනේ තුල තියෙන ගොඩ ගහපු එකක්. ඒකට තව වචනයක් යෙදුණා තැන් තැන්වල ශරීරය ගැන කියනකොට මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මාස උපචයෝ චාතුම් මහා භූතිකෝ කියලා කියන සතර මහා භූතයෙන් හැදුණු මව්පියන්ගෙන් හටගත් ඒ වගේම ඕදන කුම්මාස උපචයෝ කියලා කියන්නේ බත් කොමු පිඬු වලින් ඒවා ගොඩ ගැහිලා හැදිච්ච ඒවා රැස් ඒවයි රාශියක් ඒව රාශි කිරීම රැස් කිරීමක් කියන එකයි ඒකතුවක් හැටියට. එතකොට අන්න ඒක නිසා ආහාරයෙන් හටගත්තු නිසා මේ ශරීරය ආහාරය හට ගැනීමෙන් මේක ශරීරය හට ගන්නවා කියලා එක පැත්තකින් ඒ ආහාරයට යටත් වෙලා තිබෙන නිසා සංසාරික සත්වයා ඒක නිසා තමයි අර පිටෝල බහරාජෝ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ආහාර පිටිකෝ සමුසියෝ ඉතිතිස්වාන චරාමීසන ශරීරයට ආහාර අවශ්‍ය නිසා ආහාර උඩ තිබෙන නිසා මම මේ පින්ඩ ආහාරය සෙවීමෙහි පින්දු පිණිස වඩිනවා කියලා පින්ඩෝල බහරාජෝ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ඒ ආහාරය පිළිබඳව ඔන්න ඊළඟ දාඨාවේ තියෙනවා පංකෝති හිනං අවේදයුන් යායන් වන්දන පූජනා කුලේසු මේ ගීගේවල් වලින් ලැබෙන ඒ වැඳුම් පිදුම් මාදියේ මඩ බගුරක් කියලා. ඒ ලාභ සත්කාර පිළිබඳවම ඒවා ඇති භයානකත්වය බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර සංයුක්ත කියන ඒ සූත්‍ර දේශනා රාශියක පුදුම විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. මොකද මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට යට වුණාම ඊටාත්ම භයානක අන්දමට ඒ ಗುಣධර්ම යටපත් වෙනවා. ඒ වෙනුවට ඒ සමාහිත අපායගාමි පවා වෙනවා. ඉතින් ඒ ලාභ සත්කාර මෙතෙන්ති මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ රහත් වුණාට පස්සේ මේ කියන එකක් නිසා අර විදිහට ප්‍රකාශ කරනවා. මේ එකක් බුද්ධ දේශනාවක්මයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මේක මඩ වගුරක්ය කෙනෙක් එරෙන්න පුළුවන් එකක්. ඒ වගේම සියුම් උලක්ය මේ උල ඇනුනට පස්සේ Taman දන්නේ නැහැ උල ඇනුන බව. අන්න ඒ වගේ සියුම් උලක් ඒක ඇදලා දාන්නත් අමාරුයි. ඒක සත්කාරෝ කාපුරිසේන දුජ්ජහ අසත්පුරුෂයා විසින් මේ සත්කාරයේ අතහැරීමත් අපහසුයි කියලා. ඉතින් ඒ උන්වහන්සේ එහෙම දේශනා කළේ වී නම් උන්වහන්සේටත් යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ තදබල නිග්‍රහය එල්ල වුණා. ඒ රහත් වුණාටත් පස්සේ ඒක අමුතු කතන්තරයක් විනය චුල්ල වගේ තියෙන්නේ. ඒක ඉතින් අටුවාවල නානා ප්‍රකාර වලින් අර මුගක් විස්තර කළා අමුතු අමුතු දේවල් එකතු කරලා තියෙනවා. විනය චුල්ල වගේ කෙටියෙන් සඳහන් වෙන කතාන්තරය දැන් අපි කියමු. ඒකේ සඳහන් වෙන්නේ මෙහෙමයි. එක් අවස්ථාවක රජගහ නුවර සිටානන්ට සඳුන් අරටුවකින් හටගත්තු සඳුන් ගැටයක් හිතා ගන්න පුළුවන්. ඒ ලොකු හඳුන් ගහකින් ඒකේ අර ගැට සහිත කොටසක් ලැබුණා. මේ සිටානන්ට ලැබුණාම ඒ සිටානන් කල්පනා කරනවා දැන් මේ සඳුන් ගැටෙන් මම සඳුන් පාත්‍රයක් ලියවා ගන්නවා. පාත්‍රය ලියවන අතරේ එන හඳුන් කුඩු මගේ පරිභෝගයට ගන්නවා. එහෙම හිතලා කෙනෙක් ලවා පාත්‍රයක් ලියවුවා අර සඳුන් ගැටෙන්. ඊට පස්සේ අදහසක් ආවා දැන් මම මේ පාත්‍රය පූජා කරන්න ඕන කාට හරි පූජා කරන්න ඕන කියලා හිතලා මේ සිතානන් කරේ මොකද්ද අර පාත්‍රය මල්ලක දාලා උණ ගහක එල්ලලා උණ ගස් ගණනාවකින් මේක අහස උඩට එසෙව්වා. ඔසවලා ඔන්න ඊළඟට නිකන් අභිෝගයක් වගේ ප්‍රකාශ කළා මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නව නම් ඉරිදිමතුන් ඉන්නව නම් ඔන්න මේ පාත්‍රය ගන්න අහසින් ගිහිල්ලා කියලා එහෙම ප්‍රකාශ කළා. එතකොට මේක අහලා සූත්‍රය දැක්වෙන්නේ මෙහෙමයි. ඒ විනයපොතේ පූර්ණ කස්සප. පූර්ණ කස්සප කියන්නේ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාස්ත්‍රවරුන් 6 දෙනෙක් හිටියා කියලා. ඒ 6 දෙනා ගැනම සඳහන් වෙනවා. පූර්ණ කස්සප ගිහිල්ලා මේ සිතානන් හම් වෙන්න ගිහිල්ලා කියනවා මම රහත් මට තිරිදි තියෙනවා මට ඔය පාත්‍රය දෙන්න කියලා. එතකොට ඕන්නම් උඩට අහසින් ගිහිල්ලා ගන්න කිව්වා. ඊළඟට මක්ඛලි ගෝසාලත් ඒ විදිහට කියනවා. මම රහත් තිරිදිමත් එහෙනම් ගිහිල්ලා උඩින් ගන්න. එතකොට එයාටත් බැරි වුණා. ඊළඟට ওই විදිහට පූර්ණ කස්සප මක්ඛලි ගෝසාල පකුද කච්චායන සංජය බේලාටි පුත්ත නිගණ්ඨනාත පුත්ත ඔය කියන ඔය ශාස්ත්‍රවල ඔක්කොටම අජිත කේස කම්බලි කියන ඔය 6 දෙනාම ඇවිල්ලා පාත්‍රය ඉල්ලුව නමුත් අර කියාපු විදිහට 이르දි ප්‍රාතිහාරය පාලා අරක කරන්න බැරි වුණා. ඊළඟට සඳහන් වෙන සිද්ධිය මේකයි. එක දවසක් ඔය අතරේ මහා මුගලන් මහරහතන් වහන්සේත් පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේත් පින්ඩපාතේ වරිණු රජගහනුවර මේ කාරණේ අහන්නේ ලැබිලා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කියනවා ආයුෂ්මත් මොග්ගල්ලාන ඔබ රහත් ඒ වගේම 이르දිමත් ඒ පාත්‍රය ඔබට යයිති අහසට නැගලා මේක ගන්න කියලා මුගලන් මහරහතන් වහන්සේ කිව්වා පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට භාරද්වාජේනි ඔබත් රහත් ඔබටත් 이르දි තියෙනවා ඔබ මේක කරන්න කියලා. ඉතින් අන්තිමට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ මොකද කළේ අහසට නැගලා අර සඳුන් පාත්‍රයත් අරගෙන රජගහනුවර වටේ තුන් සැරයක් අහසින් ගිහිල්ලා යන අතරේ අර සිටාන නඹු දරුවන් එක්ක එළියට ඇවිල්ලා වැඳගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන අනේ භාරද්වාජේනි ගෝහන්සේ මේ අපේ නිවසේට වැඩම බහින්න කියලා ඉතින් අන්න පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ එතෙන්ට බැස්සට පස්සේ මේ රජගහ සිටානන් බොහොම වටිනා අනර්ග කැවිලි වලින් අර පාත්‍රය පුරවලා පිළිගන්නවා. පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ඒ පාත්‍රයත් අරගෙන ආරාමයට වඩිනවා. වඩින අතරේ නගරවාසීන්ට මේක අහන්න ලැබිලා කෑකෝ ගසමින් ගෝසා නඟමින් දන්නේ නැද්ද ඔහොම දෙයක් වුණාම මේ කාලේ වුණත් ඩිංගක් ඔච්චර උඩට නගින්න ඕනේ නැහැ අඟල් 6ක් නැංගොත් එහෙම කොයි විදිය දෙයක් ඇද්ද දැන් ප්‍රාතිහාර්ය කරන කන්නේ කවුරුත් බලන්නේ. ඉතින් ඒ කාලෙත් අර විදියට ඉතින් මහා සේනගත් මේ පස්සෙන් එනවා ආරාමයට යන වඩින අතරේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මොකද්ද මේ කෑකෝ ගැසිල්ල කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කාරණේ විස්තර කළා. එතකොට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා රැස් කරලා සංගයාවන්සලා මැද මේ හිතාගන්න පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ. ඒ වගේ අයගේ වරදක් තුනම් බුදුරජාණන් වහන්සේ අර අනිත් ඇයට නිග්‍රහ කරනකොට යොදන වචන යොදන්නේ නැහැ. මෝග කුරිස කියලා හිස් පුරුෂය කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට බොහෝ විට එක්ක බ්‍රාහ්මණයා කියලා කියනවා. එහෙම නැත්නම් නමින් නම් අමතනම. දැන් මේ අවස්ථාවේ භාරද්වාජ ඇත්තද භාරද්වාජ මේ විදිහේ දෙයක් කරයි කියන්නේ? එසේ ස්වාමී. එතකොට බුදුරජාණන් හොඳටම නිග්‍රහ කළා. තදට නිග්‍රහ කළා. කොහොමද මේ විදිහේ ශ්‍රමණයන්ට අකප විදිහේ දෙයක් කරන්නේ? භාරද්වාජ මේ ලාමක වූ හඳුන් පාත්‍රය වෙනුවෙන් මේ 이르දි ප්‍රාතිහාර්ය දැකීම වගේ ගියන්ට 이르දි ප්‍රාතිහාර්ය දැමීම වගේ කැත වැඩක් කරන්නේ මොකද කියලා මේ අවස්ථාවේ කියන්නත් බැරි තරම් බරපතල නිග්‍රහ වචනයක් මේ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ඒ භාරද්වාජ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරලා අන්තිමට දඬුවම හැටිය කරේ මොකද්ද? අර සඳුන් පාත්‍රය මහණෙනි මේ සඳුන් පාත්‍රයේ බිඳිව් මේක කෑලි කෑලි කඩලා මේක සංඝයා වහන්සේලට අඳුන් ගටන්න දෙව්. ඊළඟට ඒ වගේම තහනම් කර ඊළඟට ගිහියන්ට අද ඉඳලා ගිහියන්ට උත්තර මනුෂ්‍ය ධර්ම වශයෙන් මේ 이르දි ප්‍රාතිහාර්ය දැක්වීම තහනම් නොකළ යුතුයි. යමෙක් 이르දි ප්‍රාතිහාර්ය දැක්වොත් ඔහුට දුකුලා ඇවතක් වෙනවා විනය නීති අනුව යම් කිසි ඇවතක් වෙනවා කියලා. ඒ වගේම තවත් නීතියක් දැම්මා ලී පාත්‍රයක් දීපාත්‍රය අකැප දෙයක් හැටියන සංඝයා වහන්සේලා ප්‍රකාශ කරලා දීපාත්‍ර පරිහරණය නොකළ යුතුයි කියලා. ඒ තරම් බරපතල නිග්‍රහයක්. එතකොට මේ රහතන් වහන්සේ නමකට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ නමකට ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ අපිට ටිකක් නිකමට හරි හිතන්න පුළුවන් මේකයි. ඒ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ චරිතයේ තියෙනවා අභියෝගෙ පිළිගැනීමේ අර සිංහ ගතිය. නමුත් කලේ වැරදි වැඩේ. ඉතින් ශ්‍රාවකයන් වහන්සේලාගේ බව අඩුපාඩුකම් බුදුරජාණන් වහන්සේ වෙන එකත් යා සාරිපුත්ත මොග්ගල්ලාන දෙන මට බව. නැත්නම් අවස්ථාවල මේ යම් වරදක් වුණාම දොස් කියනවා. දැන් මෙතෙන්දිත් ප්‍රබල අන්දමට ඒ නිග්‍රහයක් කළා. ඉතින් ඔන්න ඒ කාරණිය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් අන්න අර ගාථාවේ අර්ථය ඒ පාඩම ඉගෙනගත්තු නිසා වෙන්නේ නැති පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ දැන් ඉතින් හොඳයිනේ. අන්න අර විදිහට තමන්ගේ අර පරණ මිත්‍රයාට කිව්වේ මේ ලාභ සත්කාර කියන්නේ මඩ ගොහරුවක්. ඒක බොහොම සියුම් උලක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ මේ ශාසනයට ඒක නරක ආදර්ශයක් නිසායි අර අවස්ථාවේ අර විදිහට නිග්‍රහ කරලා ඒක තහනම් කළේ. මොකද ඊළඟට ඒකට හේතු හැටියට අපිට තව දක්වන්න පුළුවන් බුදුරජාන් වහන්සේ එක් අවස්ථාවක නාලන්දාවේ පාවාරිකාම්බ වනයේ වැඩ වාසය කරන අවස්ථාවේදී කේවඩ්ඩ කියන ගෘහපති පුත්‍රයා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, මේ නාලන්දාව බොහොම සමෘද්ධිමත්, ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් ඇති අය මේ බොහොම ඉන්නවා. මේ ශ්‍රද්ධාව ඇති අය වැඩි කර ගැනීමට යම්කිසි භික්ෂුවක්පත් කරන්න ඉර්ධි ප්‍රාතිහාර්ය පෙන්වන්න. එතකොට වැඩි වැඩියත් බොහෝ දෙනා පැහැදීමක් ඇති කර ගන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. කේවඩ්ඩ, මම මේ සංඝයා වහන්සේලාට ගිහියන්ට තොර මනුෂ්‍ය ධර්ම වශයෙන් ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වන්න කියලා මම දේශනා කරන්නේ නැත. දෙවෙනි තෙවෙනි වරටත් මේ කේවඩ්ඩ ඉල්ලා හිටියා. ඔන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, කේවඩ්ඩ, ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. මොනවද ඒ? ඉර්ධි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනී ප්‍රාතිහාර්ය කියලා. ඒක එකක් ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න කේවඩ්ඩ යම් අවස්ථාවක ඔන්න යම් කිසි භික්ෂුවක් ඉස්සර තේරුම් කරන මොකද්ද මේ ඉර්ධි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ? ඔය බොහෝ විට සූත්‍රවල සඳහන් වෙන ඉර්ධි ඉදිවිද කියලා කියන ඉර්ධි රාශියක් නේ. අන්තිමට තියෙන බ්‍රහ්ම ලෝකය දක්වාම මේ අහසින් යාම්, මේ ළඟට අපත් දිය පිට යාම්, ওই විදිහේ මහ පුදුම විදිහේ ඒ ඉර්ධි මාලාවම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා, ඔන්න යම් කිසි භික්ෂුවක් ඊ ඉර්ධි ප්‍රාතිහාර්ය පෙන්වුවාම සද්ධාවත් ප්‍රසාදයක් ඇති කෙනෙක් ගිහියෙක් ගිහිල්ලා සද්ධාව ප්‍රසාදයෙන් නැති කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා, අහවල් චුන් වහන්සේ මේ විදිහට ඉර්ධි ප්‍රාතිහාර්ය පෙන්වුවා කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, එතකොට අර පුද්ගලයා කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. ඔය මේ ගන්ධාරී කියලා විද්‍යාවක් තියෙනවා, ඔය විද්‍යාව ඔස්සේනොත් ඔය විදිහේ ඉර්ධි ප්‍රාතිහාර්ය පෙන්නුම් කරනවා, ඕක ඔච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා. ඔන්න එහෙම කියලා ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ කියනවා, ඔන්න ඕකයි කේවඩ්ඩ, ඒ ආදීනිමේ දැකීමෙන් මම ඉර්ධි ප්‍රාතිහාර්ය ගැන මට පිළිකුලයි, ඉර්ධි ප්‍රාතිහාර්ය ගැන මම ලොකුවට ගන්නේ නැ කියන එක බුදුරජාණන් වහන්සේ ඔන්න ප්‍රකාශ කළ හේතු සහිතව. ඊළඟට ආදේශනා පාටිහාරිය කියන එකක් තේරුම් කළ දෙනවා. ආදේශනා පාටිහාරිය කියලා කියන්නේ ඔන ඇතැන් ආයත යම් ශක්තියක් තියෙනවා අනිත් අයගේ හිත් බැදීමට, කෙනෙකුගේ හිතේ තුල තියෙන විතර්ක සිතිවිලි යන ආකාරය දැකලා ඒවා කියන ශක්තිය තියෙනවා. මෙන්න ඔබේ හිත මේ අවස්ථාවේ මේවා තියෙනවා කියලා. ඒකේ ආදීනව පෙන්නුම් කරන්න බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරනවා. ඔන්න යම් කිසි භික්ෂුවක් ඒ විදිහට කරනවා දැකලා අර සද්ධාවන්ත කෙනෙක් ගිහිල්ලා සද්ධාව නැති කෙනෙකුට ගිහින් කියනවා, මේ විදිහට ආදේශනා පාටිහාරිය කරනවා දැකලා මෙන්න මේ විදිහට අහවලාට මෙහෙම ශක්තියක් තියෙනවා කෙනෙකුගේ හිත කීමට කියලා. එතකොට අර පුද්ගලයා කියනවා, මණික කියලා විද්‍යාවක් තියෙනවා, ඒ විද්‍යාව දන්න අයටත් පුළුවන් ওই විදිහට එක්කෙනාගේ හිත කියන එක ලොකු දෙයක් නෙවෙයි. අන්න ඒක ඊළඟ පුදුරයන්ස් වෙන්න ඕන. ඔය ආදීනව නිසා තමයි මම ඒ ආදේශනා පාටිහාරියත් ලොකුවට ගන්නෙ නැත්තේ. ඒ වෙනුවට ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අනුශාසනී පාටිහාරය. අනුශාසනී පාටිහාරය කියන්නේ මොකද්ද කියන එක. ඒක කෙටියෙන් මෙන් මෙහෙම දක්වනවා. ඒක මුගත ගැඹුරු අර්ථයක් ඒකෙත් එක තුල තියෙනවා. ඒවං විතක්කේත මා ඒවං විතක්කේත, ඒවං මනසිකරෝත මා ඒවං මනසාකත්, ඉදං පදහත ඉදං උපසම්පජ්ජ විහෙරත. ඔය විදිහට පද 6කින් එක තියෙන අනුශාසනී පාඨය. ඒ තේරුම එවන් විතක්ක ඉත්ත. මෙන්න මේ විදිහේ විතර්ක හිතවිලි පවත්වන්න. මා එවන් විතක්ක ඉත්ත. මේ විදිහේ හිතවිලි පවත්වන්න එපා. එවන් මනසි කරෝත. මෙන්න මේ දේවල් ගැන මෙනෙහි කරන්න. මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න එපා. මේ දේවල් මෙනෙහි කරන්න එපා. ඉදං පදහත. මෙන්න මේ දේ අතහරින්න. ඉදං උපසම්පජ්ජ විහෙරත. මෙන්න මේ ධර්ම වලට එළඹ වාසය කරන්න. එතකොට කළ යුතු නොකළ යුතු දෙපැත්ත. යන්න එක තමයි තමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනී පාටිහාරිය කියලා කියන්නේ. එතකොට ඒ අනුශාසනී පාටිහාරිය ඊළඟට බුදුරජාණන් වහන්සේ වඩා දිගට දක්වනවා. ඒකම තමයි ඔය කියආපු කාරණා අන්තර්ගත මුළු මහත් ශික්ෂණ ප්‍රතිපදාවම ධර්මයේ තියෙන සීල සමාධි ප්‍රඥා ඒ ඔක්කොම මේකට අයිති. මේ පින්නතුන් අහලා තියෙන ඔය ධර්මයේ තිබෙන ෂඩ් ගුණයන් අපි බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කරලා තියෙනනේ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන එක තුල තියෙන්නේ ඔය කියාපු අනුශාසනී පාටිහාරියම. ඒක ප්‍රාතිහාර්යයක්. ඒක වෙන කෙනෙක් පෙන්නලා සැකසහිතව ඒක ගැන නිගමන කරන දෙයක් නෙවෙයි. තමන්ම ප්‍රත්‍යක්ෂ කරලා ඒක අවබෝධ කරගෙන නිසක වෙන දෙයක් තමයි අනුශාසිනී පාටිහාරය. ඒක බොහොම ගැඹුරු කියමනක්. අර කියාපු පද කීපය තුල තියෙන බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා. අත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවත් නෙමෙයි අපි බොහෝ අවස්ථාවල් ප්‍රකාශ කළා ධර්මයයි එතන අභියෝග කරන්නේ. ඒක තමයි ওই ධර්මයට කියන්නේ ඒව බලව කියලා. ඒහි පස්සික කියලා කිව්වේ ඒකයි. එතකොට මේක ස්වාක්ඛාත ධර්මයයි. ස්වාක්ඛාත කියලා කියන්නේ අර දුරක්ඛාත ධර්මයට තමයි අර විදියට ප්‍රාතිහාර්ය ආදී ඕන වෙන්නේ මේවා කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරන්න. අමුතු අමුතු දේවල් පෙන්නලා කට ඇරගෙන බලාගෙන ඉඳලා ඒක එහෙම තමයි කියලා සමහර විට සැක කරන්න තියද තියෙනවා. ඒවට තමයි අර කියාපු මුලින් කියාපු ප්‍රාතිහාර්ය. දැන් අනුශාසනීය ප්‍රාතිහාර්ය කියලා කියන්නේ තමන්ම මේ මාර්ගයට බැහැලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒක තමයි ස්වාක්ඛාත දුරක්ඛාත ධර්මය නම් දුරක්ඛාත කියලා කියන්නේ වැරදියට දේශනා කළ ධර්මය. වැරදියට දේශනා කළ ධර්මය බුදුරජාණන් වහන්සේ ඇතම අවස්ථාවල් ප්‍රකාශ කළා. වැරදියට දේශනා කළ ධර්මයේ තියෙන ශාසනයේ වීරිය නොවැඩෙන කෙනා තමයි සැපෙන්න ඉන්නේ. වීරිය වැඩෙන කෙනා දුක් විඳිනවා. එයින් ප්‍රයෝජනයක් ගන්න බැරි නිසා. නමුත් ඒ දුරක්ඛාත ධර්මයේ ස්වාක්ඛාත ධර්මේ නම් වීරයවන්තයයි සැපසේ ඉන්නේ. වීරයවන්තයට ඒ ප්‍රතිඵල තියෙනවා. වීරය නැති කෙනා දුකසේ ඉන්නේ. ඔය වෙනස පෙන්වුම් කරන්නේ මොකද්ද? ඒ දුරක්ඛාත ධර්මය නෛර්යානික නොවේ. ඒ බලාපොරොත්තු වෙන ඒ යම් යම් දේවල් උගන්වනවා නම් මෙන්න මේ මේ දේ කරන්න කියලා එයින් බලාපොරොත්තු වෙන අර්ථයට එකට යන්න බෑ කියන එක නිසා තමයි දුරක්ඛාත කියන්නේ. නමුත් ස්වාක්ඛාත ධර්මය නම් බලාපොරොත්තු වෙන අර්ථය එකට අර නෛර්යානික කියලා කියන්නේ. ඒ බලාපොරොත්තු අර්ධයට ගෙන යන ශක්තියක් තියෙනවා. එතකොට ඒ ස්වාක්ඛාත ගුණය. ඒ ස්වාක්ඛාත නිසාම අර අපි කලින් අවස්ථාවලත් ඔය සවිස්තරව ප්‍රකාශ කරලා තියෙනවා. සම්දිට්ඨික කියලා කියන්නේ. සම්දිට්ඨික කියලා කියන්නේ මෙලොවම. සම්දිට්ඨික සම්පරාය කියලා වචන දෙකක් තියෙනවා. සාන්දෘෂ්ටික කියලා කියන්නේ සම්දිට්ඨික කියලා කියන්නේ මෙලොවම අධ්‍යක්ෂ හැකි දෙයක්. සම්පරායික කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. පරලොවදී ගිහිල්ලා බලන්න කියන එක. සම්පරායික කියලා කියන ඒ ධර්මවල තියෙන ගිහින් බලන්න. අපේ ධර්මයේ තියෙන්නේ ඒව බලව. එවිත් බලන්න. එතකොට අන්න එක නිසා සම්දිට්ඨික අර පරලෝකට ගිහිල්ලා බලන්න දෙයක් නෑ. මෙලොවම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හරියට මේ මාර්ගයේ ගියොත්. ඒක තමයි සම්දිට්ඨික කියන්නේ. එතකොට ඒක මෙලොවම අස්පනා පිට Tamanටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒක කාලය අනුව අර විදිහට ඊළඟ ජාතිය ඊට පස්සේ මරණයෙන් පසු එහෙම කතාවක් නැති නිසාම ඒක අකාලික කල්නෝවා විපාක දෙන ගතිය අහලා තියෙනවා මේ පින්නතුන්. සම්දිට්ඨික අකාලික ඔන්න තියෙනවර ඒහි පස්සික කියන එක. ඒව බලව. ඒහිපස්සික. ඒකට තම තමන්ටම බලා ගන්න පුළුවන්. ඒහිපස්සික. ඒකට ඕපනායික කියලා කියන්නේ අන්න අර පියවරෙන් පියවරට මේ ධර්මය, මේ ප්‍රතිපදාව ඒකට බසින කෙනා අරගෙන යන ශක්තියක් මේ ධර්මය තුල තිබෙනවා. ඒ කියන්නේ අර නොයෙකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ උපමා දීලා තිනු අර චූලහත්ති පදෝම සූත්‍ර ආදීදී පෙන්වුම් කරන්නේ ඇතුන් අල්ලන්න යන කෙනෙක් කැලේට වැදුනට පස්සේ තමන් බලාපොරොත්තු වෙන ඇතා ඉන්නවද නැද්ද කියලා ඒ පොඩි සලකුණක් දැක්කට එපමණකින් නිගමනය කරන්නේ. තව ඈතට යනකොට තව සලකුණු හම්බ වෙනවා. අනේ එහෙම ගිහිල්ලා අන්තිමට ඇතා සියසින් දුටු අවස්ථාවේ තමන් බලාපොරොත්තු වෙන ඇතායි කියලා දැනගන්න. ඒ වගේ මේ ධර්මයේ පියවරෙන් පියවරට අර කියාපු ප්‍රත්‍යක්ෂය තුලින්ම. කොට මේ ප්‍රත්‍යක්ෂයමයි එතන ඇතම් විට මේ ධර්මය සඳහන් වෙනවා සප්පාටි හීරක කියලා. සප්පාටි හීරක කියලා කියන්නේ පින්නතුනි හරියට හේතු සාධක සහිතව. දැන් ඒකට විරුද්ධ එක තමයි අප්පාටි හිරක. සමහර අවස්ථාවල බුදුරජාන් වහන්සේ අන් අයගේ අනිකුත් තීර්ථකයන්ගේ ධර්මයන් ගැන ප්‍රකාශ කරනවා. මෙහෙම අමුතු විදිහ උපමාවක් දෙනවා. මොන්නේ යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා මම මේ ජනපදයේ ඉන්න ජනපද කල්යාණීට මම ඇලුම් කරනවා. මම බොහොම ආදරේ. ඉතින් කෙනෙක් අහනවා කොයි විදිහේ දේ ජනපද කල්යාණි කලුද සුදුද උහද කොටද ඒ මොකුත් දන්නවද නෑ මොකක්වත් දන්නේ නෑ. එතකොට ඒක හේතු සාධක නැති දෙයක්. Taman නොදන්න ජනපද කල්යාණිකට ඇලුම් කිරීම. ඒක අර්ථ ශූන්‍ය වැඩක්. ඒ වගේම තවත් උපමාවක් දක්වනවා. මොන යම් කිසි කෙනෙක් වඩුවෙක් ඉනිමකක් හදනවා. එහෙම නැත්නම් හිනි පෙළක් හදාගෙන යනවා. එතකොට කෙනෙක් එතෙන්ට ඇවිල්ලා අහනවා දැන් මේ ඔය හිනි පෙළ මොහොකටද මේක මොන ප්‍රාසාදයකටද? එහෙම ප්‍රාසාදයක් මොකක්වත් දන්නේ නැහැ මියා. එහෙම නිකම්ම හිනි පෙළ හදාගෙන යනවා. පෙන්නුම් කරන්න බෑ මේ අහවල් ප්‍රාසාදයට මේක හදන්නේ කියලා. අන්න එහෙම ඒ කියන්නේ අර අනෛර්යානික තීර්ථක ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපමාව දෙනවා. නමුත් මේ ධර්මයේ පෙන්නු කරන්න පුළුවන් මෙන්න මේක සඳහායි. මෙන්න මේ නිවන සඳහායි. මෙන්න මේ කියාපු ඒක බොහෝ අවස්ථාවල පෙන්නු කරා. ඊටාම සුළු කාරණේ සුළු උපමාවකින් එහෙම නැත්නම් සුළු නිදර්ශනයකින්. දැන් ඔන්න සමහර විට බමුණෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා දැන් මේ ඔය කියන සම්දිට්ඨික අකාලික කියලා කියන්නේ මොකද මේ ඔබ වහන්සේගේ ධර්මය? එතකොට ඔන්න බුදුරජාන් වහන්සේ අහනවා දැන් බමුණ දැන් ඔබට ලෝභය තියෙන වෙලාවට ඔබේ හිතේ යම්කිසි නොසන්සුන් බවක් කිලිටි බවක් තියෙනව නේද? තියෙනවා. ඒ ලෝභය නැති කරගත්තට පස්සේ ඒ හිත සන්සුන් නේද? ඔව්. අන්න එතකොට එතනම ඒ වගේම ද්වේෂය ගැන මෝහය ගැන. එතකොට මේ ධර්මය අර කියාපු අමුතු ප්‍රාතිහාර්යක් ඕනේ නැහැ. ඇතුළතින්ම මේක ප්‍රාතිහාර්ය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මොකද අර කිව්ව ලෝභ ද්වේෂ මෝහ කියන කාරණා උඩයි මේ ධර්මයේ පවතින්නේ. එතකොට කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න යම් ප්‍රමාණයකට ලෝභය තියෙනවා නම් ඒ ප්‍රමාණයට දුක. යම් ප්‍රමාණයකට ලෝභය අඩු නම් ඒ ප්‍රමාණයට ඒ සැනසීම. ඒ විදිහට ද්වේෂය මෝහය පිළිබඳව. ඔන්න ඔය විදිහට ඒ විදිහේ කෙටි උපමාවකිනුත් කැටි නිදර්ශනක තුලිනුත් බුදුරජාණන්සේ පෙන්වු කරනවා මේ ධර්මය සංදිත්තිකයි අකාලිකයි. අයි කවුරුත් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. ඒහිපස්සිකයි ඕපනායිකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන එක තුල ඔක්කොම තියෙනවා. ඔබට මේජර් පියවරෙන් පියවරට ගෙනහිල්ලා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුනත්තන් විසින් තමන්ගේ ස්වසන්තානේ මේක දැකලා මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්න ඒ ගුණය නිසා තමයි අර කිව්වේ දැන් මෙතන අර ආයිත් යමු අපි අර කියාපු පාඨ කීපෙට මුලින්ම කියාපු පද කීපය තුල ඔක්කොම මුළු මහත් ධර්මයේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒවං විතක්කේත මා ඒවං විතක්කීත්තේ ලෝකයා තුල නානාවිද කාම විතර්ක දේශ විතර්ක ආදී මෝහ විතර්ක ආදී තියෙනවා. ඒකට ඒවට අදාළ විදිහට හිතන්න එපා. ඒ විදිහට හිතවිලි පවත්වන්න එපා. මෙන්න මේ විදිහට හිතවිලි පවත්වන්න ඊට විරුද්ධ ප්‍රතිවිරුද්ධ මෛත්‍රී කරුණා ඒ ආදී ඒ හිතවිලි පවත්වන්න. ඒකට විතර්කයේ පිළිබඳව ශික්ෂණය ඇතන. ඊළඟට ඊට වඩා ගැඹුරට යනකොට ඒවං මනසිකරෝත මෙන්න මේ විදිහට මෙනෙහි කරන්න. කෙලෙස් උපදින ආකාරයට නොවේ, කෙලෙස් නූපදින ආකාරයට මේ විදිහට මෙනෙහි කරන්න. කෙලෙස් උපදින ආකාරයට මෙනෙහි කරන්න එපා. මා ඒවං මනසිකරෝත. ඊළඟට ඔන්න කෙලින්ම කියනවා කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව ඒ ශීලාදී ගුණ ධර්මවල දැක්වෙන්න වගේ. ඉදං පදහත ඉදං උපසම්පජ්ජ විහෙරත මෙන්න මේ දේවල් අතහරින්න. මෙන්න මේ දේවල් වලට එළඹ වාසය කරන්න. අර කියාපු අකුසල් ඒවා වෙනුවට ඊළඟට ධ්‍යාන තත්ත්ව ආදියට එළඹ වාසය කරන්න. අන්න එතකොට මේ පද තුල තියෙන මේ මුළු මහත් සද්ධර්මයයි බුදුරජාන් වහන්සේ එතන ඉඳලා පියවරෙන් පියවරට ප්‍රකාශ කරන මේ ආනුශාසනී ප්‍රතිපදාව. අන්න එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙන ඒ ප්‍රාතිහාර්ය අපි අර විදියට අරහසින් යන කතන්තරේ නෙමෙයි. මේක ඇත්ත වශයෙන්ම තමන්ගේ හදවත තුලින්ම එහෙම නැත්නම් තමන්ගේ ප්‍රත්‍යක්ෂය තුලින්ම මේ ධර්මය දැකිය යුතු නිසා තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි තම තමන්ම මේක ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ තමන්ගේ ප්‍රතිපදාව දැක්ුවා. අර අපිට හිතන්න තියෙන්නේ පින්තවල බාරද්වාජ ස්වාමීන් වහන්සේගේ අර කියාපු සාංශාරික එක පැත්තකින් ශක්තියක් හැටියට තිබෙන එකක් අර කිව්ව අභියෝග පිළිගැනීම. නමුත් කල්පනා නොකර නුසුදුසු අන්දමේ ක්‍රියාවක් කළ නිසා තමයි අර විදිහට නිග්‍රහයක් හිමි වුණේ. නමුත් ඒ ධර්මයේම තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව. ඒ වගේම ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දැක්වෙන උදාන පාළියේ පින්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපෙහි භාවනාවෙන් වැඩ හිටිනවා. කය ඍජු කරගෙන සමාධිමත්ව වැඩ ඉන්න අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍ය ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ පිළිබඳව එතන සඳහන් වෙනවා ආරණ්‍යක පිණ්ඩපාතික පංසුකූලික දුතංගෝ කියන දුතංග ධාරීව අල්පේච්ඡ සන්තුෂ්ඨිතා ගුණ වලින් යුක්තව. ඒකට උන්වහන්සේගේ චරිතය අපට එක පැත්තකින් ආදර්ශයක්. අර පිණ්ඩෝල දැන් අඟුලිමාල චරිතය එක පැත්තකින් ආදර්ශයක්. අඟුලිමාල කියන වචනය තියෙනවා ඒක තුලින් අර ඒ උන්වහන්සේගේ චරිතයේ කෑල් පැත්ත පෙන්නුම් කරනවා. පිණ්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ පිළිබඳවත් පිණ්ඩෝල කියන වචනය තුල තියෙන්නේ පිණ්ඩාහාරයට ලොල්වීම, අර ආහාරයේ පමණ දැන වැළඳීමේ ගුණය නැතිකම. නමුත් අන්න යම් අවස්ථාව කරවිද දුතංග ධාරී අල්පේක්ෂතා සන්තුෂ්ටිදා ගුණ දියුණු කරගත් කොයි තරම්ද කියතොත් බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රීති වාක්‍ය වශයෙන් යම්කිසි ධාතාවකුත් වදාලා. තවත් අවස්ථාවක් තිබෙනවා සඳහන් වල පිණ්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන්. උන්වහන්සේ එක් අවස්ථාවක ඇවිල්ලා ඒ තමන් වහන්සේ රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා දැන් මා තුල තියෙන ඒ සියලුම ආශ්‍රවයන් ක්ෂය කරලා එනමෙත උත්පත්තියක් නැත කියන එක බුදුරජාණන් වහන්සේ හමුවේ ඒ සංඝයා වහන්සේලාත් අසංගින් දෙද්දී එහෙම ප්‍රකාශ කරාම සංඝයා වහන්සේලා අහනවා කවර ආනිසංශයක් දැකලාද පින්ඩෝල භාරද්වාජ ආශිමතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම මේ ඉදිරි ප්‍රකාශ කළේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවස්ථාව ප්‍රකාශ කරනවා මේ පින්ඩෝල භාරද්වාජ නම ඉන්ද්‍රිය තුනක් පරිපූර්ණත්වයට දීනු කර ගැනීම තුලිනුයි ඔය தත්ත්වය ලබා ගත්තේ. මොනවද? සති, සමාධි, ප්‍රඥා. එතෙන්ති බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ සති, සමාධි, ප්‍රඥා කෙලවරටම දීනු කරොත් ඒක ඉවර වෙන්නේ ආශ්‍රවක්ෂය කියලා කියන රහත් භාවයෙන් කියලා. ඔය ඉත තැන් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව හිමි වෙච්ච තැන් පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට ඒ අතින් බලනකොට නමුත් යන අර කියාපු අර ප්‍රාතිහාර්ය බුදුරජාණන් වහන්සේගේ ලාභ සත්කාර සංයුත්ත කියලා එකම කොටසක් තියෙනවා. දේශනා නානාවිධ දේශනා තියෙන ඔය ලාභ සත්කාරවල කීර්ති ප්‍රශංසා ආදී තියෙන ඒ කෙනෙක් නපුරට පොළඹන ආකාරය කොයිතනන්ද කියතොන් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉන්න අවස්ථාවක මහණෙනි මේ ලාභ සත්කාර වෙන එකක් තබා රහතන් වහන්සේලාට පවා ඒ කියන්නේ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලාට පවා මේ ලාභ සත්කාර අන්තරාය පිණිස පවතිනවා කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහන කෙසේද භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලාට ඒක අන්තරායක් වන්නේ කියලා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ආනන්ද මම කියන්නේ නැහැ අගුප්පා චේතෝ විමුක්ති කියලා කියන අරහත්ඵල සමාපත්තියට ඒක අන්තරාවක් කියලා. නමුත් ඒ ඇරෙන්න රහතන් වහන්සේලා යම් වීර්යවන්තව ආතාපි පහිතත්ව කියන ආකාරයට යම් යම් ධ්‍යාන සුවයන් ලබාගෙන තිබෙනවා නම් ඒකට කියන්නේ ditta dhamma sukha vihara. ditta dhamma sukha vihara කියලා කියන්නේ මෙලොවම සැප විහරණය. ඒකට මෙලොවම සැප විහරණය කියන ඒ රහතන් වහන්සේලා අත්දකින ඒ සැපය නැති වෙලා යනවා ලාභ සත්කාර. ඒ තරම් ඊළාට කියනවා ආනන්ද අන්න එක නිසා මේ ලාභ සත්කාර ඉතාමත් දරුණු කටුකයි මේ උපන්නා වූ ලාභ සත්කාර වලට යට නොවි සිටීමට ආනන්ද අදිෂ්ඨාන කරන්න කියලා ඒ විදිහට ඇතම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එයින් අපට හිතා ගන්න පුළුවන් එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඒ ලෝකයාගේ අර කියාපු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ඒවාට යට වුණොත් කෙනෙකුගේ ಗುಣපක්ෂය එහෙම් පිටින්ම යට වෙනවා. එපමණක් නෙමෙයි රහත් වුණා. උන්වහන්සේගේ විවේකේ නැති වෙනවා. ඒකට ආදර්ශ දෙන්න තමයි ඇතම් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කෙනෙක් හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ කළ යුතු සියල්ල කළා ඉවරයිනේ මොකටද මේ විවේකෙට යන්නේ. නමුත් ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරනවා මහණෙනි මම තුන් මාසයක් විවේකෙට වඩින්න කැමති. හරියට ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන අර විවේකයට තියෙන ලැබියා මෙන්න මේ විදිහට මම මේ රාජ මහා මාත්‍ය තීර්ථක තීර්ථක ශ්‍රාවක උපාසක උපාසිකාවන් කියන ගැවසීලා මේ ගත කරන ජීවිතය මට මේ කරදරයි දුක් සහිතයි කියන්නේ අර ditta dhamma sukha vihara නෑ. මම යන තුන් මාසයක් විවේකයෙන් මා හම් වෙන්න කවුරුවත් එන්න එපා පින්තේ පින්තේ පාති අරගෙන එන භික්ෂුවක් ඇරින්න. අන්න බුදුරජාණන් වහන්සේත් කොට තමන්ගේ ජීවිතයෙන් මා ආදර්ශ දුන්නා අර විවේක කාමීත්වය තුලින් අර කියාපු කාරණා දෙකටම හරි ජනයාත්‍ර ගැවසීම නිසා ඇති වෙන ලාභ සත්කාර සිලෝක ඒවාට යටවීම ඒවාට ඇල්ම නැති බව පෙන්වන්න තමයි මේ ඔක්කොම ඇතෑරලා බුදුරජාණන් වහන්සේ අර විදිහට විවේක ගියේ ලෝකයාට පාඩමක් හැටියට. මොකද ඒවයි අන්න අර කියාපු සියුම් බන්ධන තියෙනවා. දැන් අවස්ථාවල ඒකයි අර ඒ උල පේන්නේ නැහැ බොහෝ දිනාට. ඒවාට යට වුණාට පස්සේ ಗುಣපක්ෂිය යට වෙනවා. යටපත් වෙනවා. ඒ වගේම ලෝකයාට නරක ආදර්ශයක් අර කියාපු විවේක ගුණ විවේකයේ කියලා ඒ පැවිදි ජීවිතයට අදාළ ඒව නැති වෙලා යනවා. ලෝකයේ අර රැල්ලට අහු වෙනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී යන බුදුජානක මහ පුදුම විදියේ උපමා ඇතැම් අවස්ථාවල දීලා තියෙනවා. හරියට ඒවට අහු වුණාම අහසේ පක්ෂියෙක් පියාඹෙන පක්ෂියෙකුට ඒකට කියන්නේ වේරම්බ වාතය. වේරම්බ වාතය කියලා කියන්නේ ඔය කාලේ සුලිසුණක් වගේ දෙයක් වෙන්න ඕන. වේරම්බ වාතය. වේරම්බ වාතයට අහු වුණු පක්ෂියෙකුගේ කකුල් දෙක වෙන පැත්තකට යනවායි. පිහාට තව පැත්තකට යනවා හිස තව පැත්තකට යනවා අන්න ඒ විදිහේ දෙයක් වෙනවායි වේරම්බ වාදයට අහුණු පක්ෂියක වගේ වෙනවායි ලාභ සත්කාර වලට යට වුණොත් යම් කිසි කෙනෙකුට වෙන්නේ වික්ෂයකට වෙන්නේ ඒකේ කියලා. මොකද ඊළඟට කෙනෙක් සිවුරු අරගෙන යනවා පාත්‍රය තව කෙනෙක් අරගෙන යනවා අන්තිමට පැවිදි කමක් නැති වෙනවා. ওই විදිහට විනාශයට පත් වෙන බව බුදුරජාණන් වහන්සේ ලාභ සත්කාර වල මඩගෝරුවක් කියලා කිව්වෙත් ඒකයි. ඒවට එරෙන්න පහසුයි. නමුත් පිටට පෙනෙන්නේ නැහැ. ඒකයි තාම සියුම් කටුවක්. ඉතින් ප්‍රසිද්ධියේ ඔය ආදී දේවල් වලට යටවීම තුළින් හරි ಗುಣපක්ෂය රහත් බව කරා යන භික්ෂුවට පමණක් නෙමෙයි අතන කිව්වේ රහතන් වහන්සේලාට පවා ඒක බාධකයක් කියලා පෙන්වුම් කරනවා. ඒක අනුව අර බුදුරජාණන් කාපුරිෂේන කියලා කියන්නේ කාපුරිෂය බුදුරජාණන් වහන්සේ කාපුරිෂ කියලා වචනය යොදලා තියන්නේ අසත්පුරුෂයා කියන එක. විශේෂයෙන්ම දේවදත්ත චරිතයකට හොඳ ආදර්ශයක්. දේවදත්ත විනාශයට පත් වුණාට පස්සේ ඊට කලින්මත් බුදුරජාණන් වහන්සේ අනාගත වාක්‍ය කිව්වා. දැන් මේ පිනොන්ත අහලා තියෙන එක්තරා වටිනා උපමා පෙළකින් පලං වේ කදලින් හන්ති පලං වේලුම් පලං නලං සක්කාරෝ කාපරිසං හන්ති ගබ්බෝ අස්ස තරින් යථා කියලා ගාථාවක් තියෙනවා. පලං වේ කදලින් හන්ති කෙහෙල් දහක කැණ වැටුනොත් ගහ ඉවර පලං වේ කදලින් හන්ති පලං වේලුම් ඒ වගේම අහලා තියෙනෝනේ උනබට කෙසෙල් පීදුනහොත් විනාශලු ඔය විදිහට සිංහලට ඇවිල්ලා තියෙනෙත් ඒකයි. උනබට ඒවා පීදුනහම වේලු කියලා කියන්නේ ඒ උන, නල කියලා කියන්නේ බට, ඒවත් ඒවායේ ගෙඩි හැදුනහම ඒක විනාශයි. පලන් වේලුන් පලන් නලන්. ඒ වගේම සත්කාරෝ කාපුරිසංහන්ති, සත්කාරය ඒ අසත්පුරුෂයාව විනාශ කරනවා. තවත් උපමාවක් අන්තිමට දෙනවා, ගබ්බෝ අස්සතරින් යත. අසතරී කියලා කියන්නේ ඔය කොටළු දෙන. කොටළු දෙනට පැටිය හම් වෙනකොට කොටළු දෙන මැරෙනවා. ওই විදිහට උපමා වලින් පිටුලදහස් පෙන්වුවේ ලෝකයාට පෙන්වුණාට මේක ලොකු දෙයක් හැටියට අන්තිමට තමාගේ විනාශයට හේතු වෙනවා. ඉතින් ලාභ සත්කාර සංයුත්ත කියලා වෙනම කොටසක් තියෙනවා. නොයෙකුත් ආකාරයෙන් බුදුරජාන් වහන්සේ ওই ලාභ සත්කාර වල ඇති භයානකත්වය පෙන්වලා දුන්නා. මොකද සාමාන්‍ය ලෝකයා අර ඒක ස්වාභාවිකයි, පුද පූජා ආදී ඒවාට යොමු වෙනවා. ඒක තුලින් දන්නේම නැතුව අර පැවිදි පරමාර්ථය ඈත් වෙනවා. ඒ වාට යට වුණොත් එහෙම Taman යන්නේ මොන ගමනද කියලා. ඒකමයි ඔය බොහෝ සංඝයා වහන්සේලා ඒ ඔක්කොම ඇතෑරලා දාලා විවේකයට ගියේ. විවේක සුවය අඳුර ගන්න බැරි වෙනවා අර වට යට වුණාට පස්සේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට කළ නිග්‍රහය ඇත්ත වශයෙන් උන්වහන්සේට කළ නිග්‍රහයක් නෙමෙයි අපිට හිතන්න තියෙන්නේ පෞද්ගලිකව අර ලෝකයාට ලොකු ආදර්ශයක් දුන්න ඒ තුලින්. රහතන් වහන්සේට පවා අර විදියට නිග්‍රහයක් කළ යන්න ඒක මතක තියන්නයි. සංඝයා වහන්සේලාට ඒ වගේම අර ඒක අනියම් දෙයක් නිසා ඒ සඳුන් පාත්‍රයේ කෑලි කෑලි කඩලා ලොකු අය සමහර අය නඩු විසඳන්නේ ඒ විදියටනේ. බුදුරජාණන් වහන්සේ මහා පුදුම විදියට නීති දාලා තියෙනවා. ඒ විදිය අනියම් වැරදි විදියට ලබාගත් උදේ කෑලි කඩලා විශේෂයෙන්ම දක්වලා තියෙන විනය පොත්වල සුඛෝභෝගී දේවල් ලැබුවාම, අකප දේවල් ලැබුවාම වෙන කෙනෙකුට දෙන්නවත් නැහැ. ඒවා කඩලා වීසි කරනවා, කෑලි කඩලා. දැන් මෙතෙන්දිත් එහෙම නෝ කෑලි කඩලා ඒවා සඳුන් ගටන්න දෙන්න කියලා. ඊළඟට ඒ එහෙම් පිටින්ම තහනම් කරා ප්‍රාතිහාර්ය දැක්වීම පවා අර ශාසනී ප්‍රගතියට හේතු නොවන නිසා. බුදු ශාසනය අන්න අර කියාපු අනුශාසනී ප්‍රාතිහාර්ය. ඒකයි අර බුදුහන්සේ අර කේවඩ ගෘහපතියට කිව්වේ අර කියාපු ප්‍රාතිහාර්ය දෙක ගැන මට ලැජ්ජයි. උන්වහන්සේ වචනේ යොදනවා. උන්වහන්සේට ඒවා ඔක්කොම සයන් අභිඥා සොකී අභිඥාවෙන් මේ ප්‍රාතිහාර්ය දෙක ලබාගෙන තියෙනවා. නමුත් මට ඒවා පාවිච්චි කරන්න පවා ලැජ්ජයි. අන්න අර කියාපු විදිහට අර ප්‍රසාදය නැති කෙනෙක් ඒ ගැන හිත දූෂ්‍ය කරගන්න නිසා. නමුත් මෙන්න මේ ප්‍රාතිහාර්ය ඕනෑම කෙනෙකුට බය නැතුව, අනුශාසනීය ප්‍රාතිහාර්ය ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්. පංච සීලයෙන් ඉඳලාම ඒ අයට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ධර්ම ප්‍රාතිහාර්ය තමයි අර ඒව බලව කියලා කිව්වේ. ඒව බලව කියලා කියන්නේ ධර්මය තුළදී. එතකොට අපි මෙන්න මේවා තුළින් තේරුම් ගන්න ඕන ශාසනික වටිනාකම්. ශාසනික වටිනාකම් පිළිබඳව මහා පුදුම අන්දමේ විපර්යාසයක් සිදු වෙන යුගයක් මේ පින්නඳුට කල්පනා කරන්න බලන්න පුළුවන්. පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ අර විදිහේ එක පැත්තකින් උන්වහන්සේගේ දුර්වලතාවල් ජය අරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ලොකු ප්‍රීති වාක්‍ය, උදාන වාක්‍ය ප්‍රකාශ කරන ප්‍රශංසා ලබා ගන්න තත්ත්වයකුත් ඇති වුණා. ඒකම අන්න අර ඇතැම් දුර්වලතා රහතන් වහන්සේලාගේ පවා තිබුණොත් බුදුරජාණන් වහන්සේ මතු කරලා ලෝකයාට පෙන්වුම් කළ දෙනවා නියම ධර්ම මාර්ගය. දැන් මෙතෙන්දිත් ඒ අනුව හිතා ගන්න ඕන. එතකොට මේ ධර්මයේ අර අර කියාපු සුලභ ප්‍රාතිහාර්ය කවුද රහත් වෙලා ඉන්නේ, කවුද ඉර්ධි පෙන්වුම් කරන්න කියලා කවුරුත් මේ අතන මෙතන දුවමින් ඉන්නවා. තමන්ට කරන්න තියෙන වැඩේ තමන්ගේ ඇතුළෙන් මේ ප්‍රාතිහාර්ය ප්‍රත්‍යක්ෂ කරගන්න තියෙන අවස්ථාව නැති කරගෙන අහන්න ලැබෙනවා නම් යන්තම් හරි ඩිංගක් හරි කපුටෙක් වගේ ඉහිගුණනොත් එතෙන්ට දුවල යනවා. අන්නේ ඒ ගතිය නැති කරගෙන අපි ධර්මයේ නියම වටිනාකම් හඳුනාගෙන මේ ප්‍රාතිහාර්ය අර කිව්ව වගේ මේ ස්වාක්ඛාත සම්දිට්ටි කකාලික ඒහි පස්සික ඕපනායක ධර්මයේ තුනෙන් තම තමන් සප්පාතිහාරිය ධර්මයේ තම තමන්ම මේ ධර්මයේ ප්‍රාතිහාර්ය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි කළ යුත්තේ. එතකොට මේ දේශනාව තුළින් අපි බොහෝ දෙනාගේ ජීවිතවලට යම් යම් දේවල් එකතු කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අර රස තෘෂ්ණාව ගැන කියාපු කාරණයක් ඒ තමන්ගේ ප්‍රතිපත්තියට එකතු කර ගන්න ඕන. ඉතින් මෙතෙක් වේලා මේ පින්නතුන් ඇත්ත වශයෙන් තම තමන්ගේ ජීවිතමේ ශීලාදී ගුණ ධර්ම වෙනුවෙන් කැපකැප කරලා මේ ධර්ම ගමන යන්නේ අර බලාපොරොත්තු වෙන සියල්ලම අතහැරීම කියලා කියන උතුම් මමා මහණිවෙනින් මේ සංසාර දුක කෙලවර ගැනීමටයි. මේ දේශනාවෙන් කත හැකි සාරයක් අරගෙන හැකි තාකික්මනින් මේ ශාසන පහන් නිවෙන කලින් තමන්ගේ බලාපොරොත්තු වෙන උත්තර මාර්ගයන් වන සෝවාන් සකදාගාමි අනාගාමි අසත්ඵල අරහත් කියලා කියන මේ මාර්ගඵල ප්‍රතිවේදෙන් තුම මහා මහණිව සාක්ෂාත් කර ගැනීමට මේ පිළිසක් මේ දේශනාවත් හේතු වාසනාව කියලා ප්‍රාර්ථනා කරමු. අවිචේසිත අකිනීටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් මේ දේශනාවේ ශ්‍රවණයේ කුසලිය අනුමෝදන් වීමට අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින තුම මහා මහණිව සාක්ෂාත් කර ගැනීමත්වා කියලා කරගන්න දැන් මේ ගාථා කියන් එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤසම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ දේවාන් මොදිත්වා බුද්ධන්තු අමතං පද ආකාශට්ඨාදි භුම්මට්ඨා දේවානාගම අන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාදි භුම්මට්ඨා දේවානාගම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාදි භුම්මට්ඨා දේවානාගම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තාචිනි දුක්ඛා භයප්පත්තාචිනි අපත්තාචිනි සෝකාහන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාචිනි දුක්ඛා භයප්පත්තාචිනි සෝකප්පත්තාචිනි සෝකාහන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාචිනි දුක්ඛා භයප්පත්තාචිනි සෝකප්පත්තාචිනි සෝකාහන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සම්මා සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතන් සමාගමෝ හෝතු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සම්චිතා.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.